නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මාදිට්ඨි ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති දෝෂ විනය පරියෝසානා හෝති මෝහ විනය පරියෝසානා හෝති ඉති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ ඉරිදා ධර්ම දේශනාව සඳහා මේ දිනවල විශේෂයෙන් සාකච්ඡාවට ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්බන්ධයෙන්. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විස්තර කෙරෙන එක්තරා සූත්‍රයක් තමයි මාතෘකා වශයෙන් තබා ගත්තේ. ඒ තමයි සංයුත්ත නිකායේ මග්ග සංයුත්තයේ එන බ්‍රාහ්මණ සූත්‍රය. මේ බ්‍රාහ්මණ සූත්‍රයට මූලික වෙලා තියෙන්නේ එක්තරා බ්‍රාහ්මණෙක්. ඒ බ්‍රාහ්මණයා සැරිසරනවා මේ සැවැත් නුවර. එතුමා සැරිසරන්නේ තනිකරම සුදු වර්ණයෙන් යුත, නැත්නම් ශ්වේත වර්ණයෙන් යුත රථයක. ඒ රථයේ යොදලා තියෙන අශ්වයනුත් සුදු පාටයි. ඒ වගේම මේ අශ්ව රථයේ ඇතිරිලිත් සුදු පාටයි. ඒ අශ්ව රථයේ වහලත් සුදු පාටයි. ඒ වගේම අශ්ව රථයේ ගමන් කරන එතුමාත්, එතුමාගේ ඒ අශ්ව රථය පදවන රථාචාර්යයත් සුදු පාට ඇඳුමින් සැරසිලා තියෙන්නේ. ඒ වගේම මේ අශ්වයින් හසුරුවන තෝන්ලනුවත් සුදු පාටයි. ඉතින් මේ විදිහට මේ හැමදේම සුදු පාට වෙච්ච එබඳු කදිම රථයක මේ බ්‍රාහ්මණයා මේ සැවැත් නුවර සැරිසරනවා. මේ අවස්ථාව දකිනවා මේ ඒ වෙලාවේදී පිණ්ඩපාතයේ හැසිරෙන ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වගේමයි උන්වහන්සේට ඇහෙනවා මිනිස්සු බොහොම ප්‍රීතියෙන්, ඒ වගේම ඒ අයගේ ප්‍රසාදය ප්‍රකාශ කරනවා, මේක නම් මහ පුදුම රථයක්, මේක හරිය නිකන් දිව්‍ය රථයක් වගේ, මේක හරිය නිකන් බ්‍රහ්ම රථයක් වගේ කියලා. ඉතින් ඒ රටවැසි ජනතාව ඒ අයගේ විශ්මය පළ කරනවත් ආනන්ද ස්වාමීන් වහන්සේට ඇහෙනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණාවත් හිතේ තියාගෙන ඇවිල්ලා අවස්ථාවක් ලැබුණාම භාග්‍යතුන් වහන්සේට සලකනවා, මෙන්න මේ විදිහට මම අද සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කරනකොට බ්‍රාහ්මණෙක් මේ වගේ සැරිසරනව මම දැක්කා. ඉතින් ඒ සැරිසරද්දී අනිත් අය බොහොම ප්‍රීතියෙන් ඒ එතුමාගේ විලාසය දැකලා වර්ණනා කළා, බොහොම ප්‍රීතියටපත් වුණා. ඉතින් භාග්‍යතුන් වහන්සේට පුළුවන් ද මේ රථයට උපමා කළා, මේ බ්‍රහ්ම යානාවට උපමා කළා, මේ දිව්‍ය යානාවට උපමා කළා ධර්මයක් දේශනා කරන්න පුළුවන් ද කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කරනවා. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ පුළුවන් ආනන්ද කියලා දැන් ඔන්න ධර්ම දේශනාවක් කරනවා. ඒ ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන එක කාරණාවක් තමයි, අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අධිවචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. දැන් මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආර්ය විනයේ, නැත්නම් භාගතුන් වහන්සේගේ ශාසනයේ බ්‍රහ්ම යානාවක් වශයෙන්, දිව්‍ය යානාවක් වශයෙන් සලකන්නේ අනෙකක් නෙමෙයි මේ ආරෂ්ඨාංග මාර්ගයට. ඒ ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කිරීමෙන් තමයි මේ අනුත්තර වූ සංගාම විජයක්, ඒ කියන්නේ මේ මාර සංග්‍රාමයේ ජය ගන්න පුළුවන් බවක් කෙනෙක තුල පහළ වෙන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගය අනුගමනය කිරීමෙන්. ඒ නිසා ආරෂ්ඨාංග මාර්ගය අනුත්තර වූ සංග්‍රාමයකට පිවිසෙන යෝගාවචරයෙකුට බ්‍රහ්ම යානාවක් වෙනවා, දිව්‍ය යානාවක් වෙනවා. මෙන්න මේ කාරණාව අනුව තමයි අපි ටික ටික මේ සූත්‍රයේ ඉස්සරහට ගමන් කරන්නේ. ඉතින් මේ ආරෂ්ඨාංග මාර්ගයේ හම්බ වෙන පළවෙනි අංගය තමයි සම්මාදිට්ඨිය. ඉතින් සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් ආනන්ද මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා, සම්මාදිට්ඨිය ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති. යම්සි කෙනෙක් මේ ආරෂ්ඨාංග මාර්ගයේ එන සම්මාදිට්ඨිය භාවිතා කරනවා නම්, වඩනවා නම්, බහුලීකృత කරනවා නම්, නැවත නැවත පුහුණු කරනවා නම්, ඒ තුලින් රාගය දුරු කරන්න අවස්ථාව ලැබෙනවා. රාගය හිතින් අයින් කරන්න අවස්ථාව ලැබෙනවා. දෝෂ විනය පරියෝසානා හෝති. හිතේ තියෙන ද්වේෂ කිරීම, ශෝක කිරීම, හඬා වැළපීම්, ඊර්ෂ්‍යා සහගත ස්වභාවයන්, මේ සියලු ද්වේෂ සහගත ස්වභාවයන් හිතින් දුරු කරන්න, බැහැර කරන්න අවස්ථාවක් ලැබෙනවා. මෝහ විනය පරියෝසානා හෝති. අපේ හිතවල තියෙන පැටලිලි සහගත ස්වභාවයන් අපේ හිතේ තියෙන පැටලිලි සහගත ස්වභාවයන්, ඒ වගේම මෝහාන්ධකාරය, අපිට යමක් නිවැරදිව අවබෝධ කරගන්න තියෙන නොහැකියාව, මේ වගේ දේවල් දුරු කරගන්නත්, නිවැරදි අවබෝධයක්, විද්‍යාවක්, ආලෝකයක් පහළ කරගන්නත් මේ සම්මාදිට්ඨිය උදව් වෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සම්මාදිට්ඨිය එහෙමනම් අපි තුල වඩා ගන්න අවශ්‍යයි, දියුණු කර ගන්න අවශ්‍යයි, පුහුණු කරන්න අවශ්‍යයි. එහෙනම් මොකද්ද මේ සම්මාදිට්ඨිය කියලා දැනගන්නත් අවශ්‍යයි. ඉතින් එතකොට අපිට පොඩ්ඩක් තව එහාට යන්න වෙනවා සම්මාදිට්ඨිය ගැන හොයලා බලන්න. ඉතින් මම යොදාගත්ත තව සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ එන මහා චත්තාරීසක සූත්‍රය. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය ගැන යම් පමණක විග්‍රහයක් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා, කතමාච භික්කවේ සම්මාදිට්ඨි. මහන්නේ කුමක්ද මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ? නිවැරදි දැකීම කියලා කියන්නේ කුමක්ද? සම්මාදිට්ඨින් පහං භික්කවේ ද්වයං වදාමි. මම මහණෙනි, සම්මාදිට්ඨිය ආකාර දෙකක් තියෙනවා කියලා දේශනා කරනවා. අත්ති භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ක. මහණෙනි, එක්තරා සම්මාදිට්ඨියක් නිවැරදි දැක්මක් තියෙනවා. ඒක ආශ්‍රම සහිතයි, පුණ්‍ය පක්ෂයේ පිහිටා තියෙනවා, ඒ වගේමයි උපදි විපාක ලබා දෙනවා. අත්තිබික්කවේ සම්මාදිට්ටි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. තවත් සම්මාදිට්ටියක් තියෙනවා, නිවැරදි දැක්මක් තියෙනවා. ඒක ආර්ය භාවයට පමුණනවා, ආර්යයන් විසින් ඇසුරු කරනවා. ඒ වගේමයි අනාශ්‍රවයි, අනාසවෝ. ඒකේ ආශ්‍රව නැහැ, ආශ්‍රව දුරු කිරීමේ මාර්ගයක් තියෙන්නේ. ලෝකුත්තරා, ඒක ලෞකික නැහැ, ඒක ලෝකෝත්තරයි. ලෝකෝත්තර මාර්ගයකට පාර පෙන්නනවා. මග්ගංග මාර්ග අංගයක් බවට පත් වෙනවා. එහෙනම් එතකොට අපිට තේරෙනවා දැන් සම්මාදිට්ඨියේ පැති දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨියකුත් තියෙනවා, ලෝකෝත්තර සම්මාදිට්ඨියකුත් තියෙනවා. ඉතින් අපි මුලින්ම එහෙමනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න කලින් ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද? ඒක ගැනත් මේ සූත්‍රයේම භාගතුන් වහන්සේ විස්තර කරනවා. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා. මහණෙනි, කුමක්ද මේ උපදි විපාක ලබා දෙන, ආශ්‍රව සහිත වූ, එහෙත් පුණ්‍ය පක්ෂයේහි, කුසල පක්ෂයේහි පිහිටා සිටින මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කුමක්ද කියලා ප්‍රශ්නයට නගලා භාගතුන් වහන්සේම උත්තර දෙනවා. ඒකේන විස්තරයේ මෙන්න මේ අන්දමින් සඳහන් වෙනවා. අත්ති දින්නම් අත්ති යිට්ටං අත්ති හුතං අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා අත්ති සත්තා ඕපපාතිකා අත්ති ලෝකේ සමනක් බ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඥා සත්තිකත්වා පවේ දෙන්තීති අයං භික්කවේ සම්මාදිට්ටි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ලෞකික සම්මාදිට්ඨිය විස්තර කරන්නේ එකාතකින් ඒ කාලේ බ්‍රාහ්මණයන් විසින්, ඇතැම් මිත්‍යා දෘෂ්ටික බ්‍රමුණන් විසින් පතුරවපු මිත්‍යා දෘෂ්ටියකට නිවැරදි මුහුණුවනක් ලබා දෙන ආකාරයකින් ස්වරූපයකින් තමයි සම්මාදිට්ඨිය මෙතෙන්ද විස්තර කරලා තියෙන්නේ. ඒ කාලේ පැතිරලා තිබිච්ච මිත්‍යා දෘෂ්ටිවල කිසිම තිබිච්ච එක දෘෂ්ටියක් තමයි මේ අකිරිය වාදය කියලා කියන්නේ. කිසිම දෙයක ප්‍රතිඵලයක් නැහැ, යමක් කළා කියලා ඒකේ විපාකයක් නැහැ කියලා බොහොම නාස්තික දෘෂ්ටියක් ඇතැම් පිරිස් විසින් පතුරවලා තිනවා. ඉතින් භාගතුන් වහන්සේ දැක්කා මේක බොහොම හානිකරයි, මෙලෝ වශයෙන් උත් සත්වයින්ට හානිකරයි, සත්ව ප්‍රජාවට, මනුස්ස ප්‍රජාවට, දිව්‍ය ප්‍රජාවට මේක හානිකරයි, ඒ වගේමයි පරලෝ වශයෙන් උත් මේක හානිකරයි. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ දසවස්තුක සම්මාදිට්ඨිය දේශනා කරනවා. ඉතින් එතෙන්දී පටන් ගන්නෙ අත්ති දින්නම් අත්ති යිට්ටං අත්ති හුතං කියලා. ඒ කියන්නේ දීමෙහි විපාක තියෙනවා, ඒ වගේම යම් යම් පුද පූජා සැලකිලිවල යම් යම් විපාක තියෙනවා, දෙන ප්‍රමාණය අනුව විපාක ලැබෙනවා කියලා. මේ දානයේ පිහිටවන ගතියක්, මිනිස්සය තුළ තියෙන ලෝභය දුරු කළා දානය තුළ පිහිටවන ගතියක් මේ පළවෙනි ප්‍රකාශය තුළ, නැත්නම් මේ අංග මුල් අංග තුන තුළ අන්තර්ගත වෙනවා. ඉතින් ඒක තින් අපිට බෞද්ධයන් වශයෙන් ඒ තරම්ම විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ පිංගුතුන් ඕන තරම් දාන කතාව අහලා තියෙනවා. ඉතින් ඇතම් කෙනෙක් සාසනයට පිවිසෙනකොටත් භාගතුන් වහන්සේ මුලින්ම මෙන්න මේ දාන කතාවෙන් පටන් ගන්න තියෙනවා. ආනුපුබ්බී කතා කියලා බුදුරජාන් වහන්සේ එක පාර්ටම මේ ගැඹුරු දෙයක් දේශනා කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඒ තනත්තාගේ ස්වභාවය දිහා බලලා හිතේ ස්වභාවය බලලා මේ දානයේ ආනිසංස දේශනා කරනවා. අපි හිතමු යම්සි කෙනෙක් වාක් හරි දරිද්‍රතාවයෙන් පෙළෙනවා, දුප්පත් කමින් පෙළෙනවා, ධන ධාන්‍ය වලින් හිඟ බවක් තියෙනවා. ඉතින් එතකොට ඉතින් පොහොසත් කෙනෙක් දැකලා දානපතියෙක් දැකලා ඒ තනත්තාට ඉතින් අවශ්‍ය දෙයක් ලබලා දෙනවා. එහෙම නැත්නම් කාට හරි ලෙඩක් දුකක් හැදිලා තියෙනවා, ඒ බෙහෙතක් හේතක් ගන්න වත්කමක් නැහැ. ඉතින් මේ වෙලාවේදී බෙහෙතක් හේතක් කරන් දීලා උදව් උපකාරයක් කරනවා. එහෙම නැත්නම් ඇතම් කෙනෙකුට සමහර ලාවට යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා, මානසික ගැටලු තියෙනවා. ඉතින් ඒක විසඳ ගන්න කෙනෙක් නැහැ. ඉතින් මේ වෙලාවට පොඩ්ඩක් දන්න කියන කෙනෙක් එයාට යම් ගුරුහරුකමක් දීලා එයාගේ දුක බෙදාගෙන එයා වෙනුවෙන් යම් කාලයක් ගත කරලා ඒ අවශ්‍ය මානසික සහනයක් ලබලා දෙන්න. ඒක මේ මුදලින්ම වෙන්න අවශ්‍ය නැහැ. ඒක මේ වචනයකින් තමන්ගේ කාලය මිඩංගු කිරීමකින් තමන්ගේ ඇසුර ඒ තව කෙනෙකුට ලබා දීමකින් යහපත් ආදර්ශයක් ලබා දීමකින් යහපත් අවවාදයක් ලබා දීමකින් ඒ අනිත් තැනැත්තාව යහපත් මාර්ගයට ගන්න, යාගේ තිබිච්ච මානසික ව්‍යාකූලත්වයෙන් එයාව මුදවා ගන්න අන තවත් කෙනෙකුට යම් උපකාරයක් කරන්න පුළුවන්. එතනත් දානයක් තියෙනවා. තෙන්දී ඇතම් වෙලාවට අපිට ඒක තව පොඩ්ඩක් එහාට අරගෙන තන ධර්ම දානයක් තියෙනවා කියලා කියන්නත් පුළුවන්. ඒ තැනැත්තා තුළ ශ්‍රද්ධාව ඇති කළා. ඒ වගේමයි එයාගේ හිතේ තිබුණ නම් යම්කිසි කලස්සල්ලක් ඒක දුරු කළා. දහමේ ගුණ ඒගගේම භාග්‍යතුන් වහන්සේගේ ගුණ සංඝයාගේ ගුණ කියා දීලා එයාගේ හිතේ යම්කිසි නැවුම් බවක් පහන් සිතුවිල්ලක් ඒ වගේම යහපත් ආකල්පයක් ඇති කරලා අන්න එයාව යහපත් මාර්ගයට නිවැරදි මාර්ගයට ගන්න යම් උත්සාහයක් දරන්න පුළුවන්. එතකොට අන්න ධර්ම දානයක් දුන්න වෙනවා. ඉතින් එහා ගිහිල්ලා ගැඹුරු ධර්මයක් දේශනා කරන්නත් පුළුවන් ක්‍රමානුකූලව යතනත්තා දිහා බලලා. ඉතින් මේ ආකාරයෙන් ධර්ම දානයේ පැත්තකුත් පෙන්වනවා. ඒ වගේමයි ඇතම් කෙනෙක් බොහොම දුක් පීඩාවලට ලක් වෙලා මරණ බයෙන් තැති අරගෙන තැතිගෙන ඉන්න අවස්ථාවකදී එයාට පිහිට වෙලා අභය දානය දෙන්නත් පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් සාමාන්‍යයෙන් දෙන ආමිස දානයක්, අභය දානයක්, ධර්ම දානයක් වශයෙන්ුත් මේ දානය කොටස් කීපයකට වෙන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ දානයේ ආනිසංස තියෙනවා කියන කාරණාව මතක් කරලා දෙනවා. ඊට පස්සේ එනවා අත්ති සුකට දුක්කටාණං කම්මාණං පලං විපාකෝ. මේ කරපු යහපත් කර්ම අයහපත් කර්මවල විපාක තියෙනවා කියන කාරණාව මතක් කරලා දෙනවා. ඉතින් මේක ඇත්තටම අපි මුල් සතියේ සාකච්ඡා කළා. කර්මය ගැනයි මෙතෙන්දි මේ සඳහන් වෙන්නේ. එතකොට කර්මයේ විපාක මොනවද? කර්මය කොහිද පළ දෙන්නේ? මොන විදිහටද කර්මයේ විපාක සිද්ධ වෙන්නේ? කියන කාරණාව ගැන අපි සෑහෙන දුරට ගිය සතියේදී සාකච්ඡා කළා. ඒ නිසා මම ඒක නැවතත් මෙතෙන්දි සඳහන් කරන්න මේ සූදානම් වෙන්නේ නැහැ. එතකොට අපිට තේරෙනවා මේ දසවස්තුක සම්මාදිට්ඨියේ එක කොටසක් තමයි මේ කර්මය කියලා කියන්නේ. ඒක හැබැයි මූලික වෙනවා. මේ අනේකුත් සියලුම අන්තර්ගත වෙන කරුණු මේ කර්මය කියන මූලික න්‍යාය මත නැත්නම් ඉගැන්වීම මත මෙතෙන්දි පදනම් වෙලා තියෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් මේ ලෞකික සම්මාදිට්ඨියට කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලාත් නමක් කියනවා. මොකද කර්මය මත තමයි පදනම් වෙලා තියෙන්නේ. කර්මයේ කර්මඵලය අදහන ගතියක්, ඒ කෙරෙහි යම් විශ්වාසයක්, වගකීමෙන් යුක්තව කටයුතු කිරීමක්. එතකොට මේ මුල් කොටසදී අන්තර්ගත වෙනවා, ඉගැන්වෙනවා. ඊට පස්සේ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ කියලා මේ බුදුරජාන් වහන්සේ ඔන්න තවත් දේශනාවක් කරනවා. ඉතින් එතෙන්දී ඇත්තටම වෙන්නේ මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා කියන කාරණාව තමයි මතක් කරලා දෙන්නේ. දැන් ඇතැම් වෙලාවට අපේ මිනිස්සුයෝ ජීවත් වෙනවා පරලොවක් ගැන කිසි හැඟීමක් නැහැ. ඔහේ මෙලොව කාලා බීලා කැමති දේ කළා කටයුතු කරනවා. නමුත් දැන් බුදුරජාන් වහන්සේ මෙතනදී දේශනා කරනවා අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. මිලවක් තියෙනවා පරලොවක් තියෙනවා. එහෙනම් ඉතින් අපිට පොඩ්ඩක් තව සැලකිලිමත් වෙන්න වෙනවා අපි කොහොමද මිලව කාලය ගත කරන්නේ. මොකද මිලව කාලය ගත කරද්දී තමයි එහෙනම් පරලොවක් ගැන අපිට යම්කිසි හැඟීමක් එන්නේ, පහළ වෙන්නේ. ඒ වගේම මිලව කරන කියන දේවල් මත තමයි ඉතින් පරලොව මොන වගේද වෙන්නේ එක ගැන තීරණය වෙන්නේ. ඉතින් එහෙනම් මෙතෙන්දී පුනර්භවය පිළිබඳ යම්කිසි හැඟීමක් අපිට ඇති කරගන්න සිද්ධ වෙනවා. අපිට සමාලාට පේන්නේ නැහැ කොහොමද මේ පුනර්භවය සිද්ධ වෙන්නේ කියලා. ඒක හරියටම සිද්ධ වෙන ආකාරය ගැන අපිට දැනුමක් නැහැ. නමුත් අපි භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරලා පරලොවක් තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. අපි බුදුන් සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් බුදුරජාන් වහන්සේ විශ්වාස කළා, ශ්‍රද්ධාවෙන් අදහගෙන පරලොවක් තියෙනවා කියලා හිතාගෙන, එහෙනම් මෙලවදී අපි යහපත් දෙයක් කරන්න, තමන්ටත් අනුන්ටත් යහපත් වෙන යහපත් ආකාරයකට හැසිරෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එහෙමනම් පොඩ්ඩක් මේ පුනර්භවය ගැන අපිට ටිකක් ගැඹුරින් හිතන්න වෙනවා. මෙතෙන්දී අපේ ශ්‍රද්ධාවෙන් අදහන එක කාරණාවක්. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පුනර්භවය සිද්ධ වෙන්නේ කොහොමද කියලා යම් යම් සූත්‍ර දේශනාවල දේශනා කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ එනවා සූත්‍රයක්. එතෙන්දී මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා, ස්වාමීනි කුමක්ද මේ භවය කියලා කියන්නේ? එක එක භව තියෙනවා. අපි හිතමු මේ කාම භවය තියෙනවා, රූප භවය තියෙනවා, අරූප භවය තියෙනවා. ඉතින් මේ විදිහට මේ භව කියලා සංකල්පයක් එනවා. මොකද්ද මේ භවය කියලා කියන්නේ? දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් භව පිළිබඳව විවිධාකාර භවයන් ගැන ධර්මයේ යම් විස්තරයක් කරනවා. උදාහරණයක් වශයෙන් මේ කාම භවයට තමයි මේ මනුස්ස ලෝකේ ඈත් වෙන්නේ. ඒ වගේම දිව්‍ය ලෝක හයත් ඈත් වෙන්නේ මේ කාම භවයට. ඒ වගේමයි අපායත් ඈත් වෙන්නේ මේ කාම භවයට. තිරිසන් ලෝක ආදී මේ අපායන් ඈත් වෙන්නේ කාම භවයට. ඒ වගේම ධ්‍යාන වඩලා යම් කෙනෙක් රූපාවචර ධ්‍යාන වශී කරගත්තොත් එයාට ඊළඟ භවයේදී රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදින්න අවස්ථාවක් තියෙනවා. එහෙම නැති රූප භවයක් ගැනත් ධර්මයේ දේශනා වෙනවා. ඇතම් කෙනෙක් කොන්න අරූප ධ්‍යාන වඩලා ඒවා වශී කරලා ඒකේ නොපිරිහිච්ච ධ්‍යානයකින් කලුරිය කළොත් එයාට අරූප භවයකත් උපත ලබන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් එතකොට දැන් බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී මේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරනවා, කාම ධාතු වේපක්ඛංච ආනන්ද කම්මං නා භවිස්ස අපිනකෝ කාම භවෝ පඤ්ඤායේ තාති. දැන් කර්මයත් භවයත් භාගතුන් වහන්සේ මෙතෙන්ද සම්බන්ධ කළා තමයි උත්තරයක් දෙන්නේ. බුදුරජාන් වහන්සේ අහනවා, මේ කාම ධාතුවක, يعني මේ කාම ලෝකයක විපාක දෙන්න කර්මයක් නැත්තම් එහෙමනම් කාම ලෝකයක් පණවන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අහනවා. කාම ලෝකයක් තියනවද? කාම ලෝකයක විපාක දෙන්න සුදුසු කර්ම නැත්තම්. ඉතින් එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා එහෙම තියෙන්න බෑ ස්වාමීන් වහන්සේ. නැති අපිට තේරෙනවා මේ අපි කාම ලෝකයක ඉපිදලා ඉන්නේ කාම ලෝකයක විපාක ලැබෙන්න තියෙන කර්ම අපි සතුව තිබුණ නිසා. අපි සතුව එබඳු කර්ම තිබුණේ නැත්තම් මෙබඳු කාම ලෝකයක එහෙනම් අපි උපදින්න අවස්ථාවක් නැහැ. ඉතින් එතකොට අපේ මේ මුළු ලෝකෙම ඉන්න අපි තුන් පෘථිවියේ ඉන්න සියලුම සත්වයින් සතුව කාම ලෝකයක විපාක දෙන කර්ම තිබුණ නිසා අපි එහෙනම් මේ කාම ලෝකය තුල ඉපදලා ඉන්නවා. කාම භූමියක ඉපදලා ඉන්නවා. කාම භවයක ඉපදලා ඉන්නවා. ඉතින් එයා ඒ කටයුත්ත නැත්නම් ඒ ඉපදීම භාගතුන් වහන්සේ තව විස්තර කරනවා. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඤ්ඤාණං බීජං තණ්හා සිනේහෝ. ආනන්ද මෙන්න මේ ආකාරයෙන් කර්මය කෙත බවට පත් වෙනවා. කර්මය තමයි නිකන් කුඹුර වගේ තියෙන්නේ. ඒ වගේමයි විඤ්ඤාණං බීජං, විඤ්ඤාණය තමයි බීජය බවට පත් වෙන්නේ. තණ්හා සිනේහෝ, තණ්හාව තමයි වැස්ස වගේ තෙතමනේ වගේ කටයුතු කරන්න. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීනාය ධාතුය විඤ්ඤාණං පතිත්තිතං ඒවං ආයතින් පුනබ්භවාපි නිබ්බත්ති හෝති. මොනවාද දැන් පුනර්භවයේ සිද්ධ වෙන ආකාරය, මේ කාම ලෝකයක උපදින ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මොකද්ද කියන්නේ? එයා සතුව කාම ලෝකයක විපාක දීමට සුදුසු කර්ම තියෙනවා. ඒ වගේමයි ඒ කලින් භවයකදී නිරුද්ධ වෙන විඥානයක් මේ කාම ලෝකයේ ඒ කර්ම කෙත කරගෙන කුඹුර කරගෙන ඒ විඥානය දැස ගන්නවා. ඒ විඥාණයට පොහොර ලැබෙනවා නැත්නම් තෙතමනය වැස්ස ලැබෙනවා මේ තණ්හාවෙන්. එතකොට අන්න මේ කාම ලෝකය තුල මේ විඥානය වර්ධනය වෙනවා, හොඳට පිහිටනවා, වැඩෙනවා, මුල් බැස ගන්නවා. එහෙනම් එතකොට මේ කර්මය කියන කාරණාව මෙතෙන්දි වැදගත් වෙනවා, තණ්හාව කියන එක වැදගත් වෙනවා, අවිද්‍යාව කියන එක ඒ කියන්නේ කොහොමද වැදගත් වෙනවා. ඒ වගේමයි මේ කාම ලෝකයක විපාක දෙන ඒ කර්මය තියෙන නිසා අන්න වෙනත් කලින් භවයක චුත වෙන විඥානයක් එතකොට මෙතන නැවත පළපදියම් වෙනවා. දැන් අපි හිතමු මේක සරලව පැහැදිලි කරනවා නම් අපි ආනාපාන සතියක් වඩමින් ඉන්නවා. ඉතින් එතකොට අපි හිතමු ආශ්වාස ප්‍රශ්වාසය අපි හුස්ම රැල්ල පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි මෙහෙම ආශ්වාසයක් ප්‍රශ්වාසයක් බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉඳද්දී ඔන්න අපිට කොහේ හරි ලස්සන ගීතයක් ඇහෙනවා. ඉතින් අපේ හිත මේ ආනාපානය අතහැරලා, මොකද ඒක කොහොමත් මේ නික්ලේශී අරමුණක්, එහෙම නැත්නම් ඒ තරම් රසවත් අරමුණක් නෙමෙයි, අර ඇහෙන ගීතයට ඔන්න අපේ හිත යනවා. එතෙන්ට යම් ආසාවක් ඇති වෙනවා. එතන ඒ අරමුණ ගැන ඔන්න දැන් හිත ගියා. දැන් ඔන්න සෝත විඥානයක් පහළ වුණා. ඒකට දැන් තණ්හාවකුත් පහළ වුණා. එහෙනම් අන්න එතන නැවත නැවත සෝත විඥාන පට ගන්නවා. නැවත නැවත අපි ඒක අභිරමණය කරන්න, ඒකෙන් සතුටු වෙන්න, ඒ ගීතයේ රස විඳින්න පටන් ගන්නවා. ඒ කියන්නේ තණ්හාවෙන් දැන් ඒ අවශ්‍ය කරන පෝෂණය තෙතමනය ලබා දෙනවා. දැන් අපිට සම්පූර්ණයෙන් ආනාපානය අතහැරෙනවා. ඒ වෙනුවට අර ඇහිච්ච ගීතයේ ඔන්න දැන් අපේ හිත පැලපදියම් වෙනවා. විඥානය එතන හොඳට පිහිටනවා, බැස ගන්නවා, වර්ධනය වෙනවා. ඒ තුල තමයි දැන් ඔන්න ජීවත් වෙන්නේ. දැන් ඒ සද්ද ලෝකයක තමයි අපි දැන් ජීවත් වෙන්නේ. සරලව මේ ලෝකෙින් දැද්දිම අපිට එතකොට මේ කලින් තිබිච්ච අරමුණ අතහැරිලා අලුතෙන් ආපු අරමුණක හිත බැස ගන්න, විඥානය බැස ගන්න මෙන්න මේ ආකාරයෙන් නිරන්තරයෙන්ම කාර්යයක් සිද්ධ වෙනවා. ඒකට ඒ නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යන විඥාන ධාරාවක් තියෙනවා. ඒ වගේමයි ඒකට පැස ගන්න, බැලපදියම් වෙන්න ඕමනා කරන තණ්හාව පෝෂණය කරනවා. එතකොට මේ ඒ ඇහෙන සද්ද ආදී ඒ කර්ම ක්ෂේත්‍රය තියෙනවා. කර්මානුරූපව කියලා අපි මෙතන දඬගත්තොත් කර්මානුරූපව එතකොට යම් සද්දයක් ඇහෙනවා. ඉතින් එතකොට අන්න එතන බැසගත්තා, සංධාවෙන් තව තව පෝෂණය කළා, විඥානයේ තව වර්ධනය වුණා. අපිට අර කලින් හිටිය තැන වෙනුවට දැන් අලුත් තැනක හිත පදිංචි වෙනවා. ඉතින් මේ ආකාරයෙන්මයි මරණ මොහොතේදී මෙතන කය ඇසුරු කරගෙන යම්කිසි නැවත නැවත විඥානයක් හටගනිමින් තිබුණද, ඒ විඥානය මේ කය අතහැරිලා ඔන්න මේ භවයේදී කරපු ඒ කර්මයට අනුරූපව ඔන්න වෙනත් කයක, වෙනත් කුසක යම් රූප ස්වභාවයක් ඇසුරු කරමින් ඔන්න විඥානය එතන පිහිට ගන්නවා. තණ්හාවෙන් ඒකට පෝෂණය ලැබෙනවා. කර්මයෙන් ඒ අවශ්‍ය කාම භූමිය සකස් වෙලා තියෙනවා. එහෙමනම් අන්න විඥානය එතන පදිංචි වෙනවා. එතන මේ කාම භූමියක උපත ලැබීම මේ ආකාරයෙන් භාගවතුන් වහන්සේ විස්තර කරනවා. ඊට පස්සේ මේ සූත්‍රයේම බුදුරජාන් වහන්සේ රූප ධාතුවක, කියන්නේ රූපාවචර ලෝකයක උපදින ආකාරයත් මේ විදිහටම විස්තර කරනවා. ඒ කියන්නේ මෙතෙන්දිත් බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කරනවා රූප ලෝකයක උපත ලැබලා විපාක දෙන්න කර්ම නැත්තම් රූප ලෝකයක් පණවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අහනවා. එතකොට ආනන්ද සානස කියනවා පණවන්න බෑ කියලා. මොකද රූප ලෝකයක නැත්තම් රූපාවචර බ්‍රහ්ම ලෝකයක විපාක දෙන්න සුදුසු කර්ම නැත්තම් ඒ බඳු භවයෙන් ඇති වැඩක් නැහැ. නමුත් ඒ බඳු ලෝකයක විපාක දෙන්න කර්ම තියෙනවා නම් අන්න ඒ බඳු රූපාවචර ලෝකයක් පණවන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ බඳු රූපාවචර ලෝකයක අර විඥානයේ ගිහිල්ලා පිහිටනවා. මොකද ඒ කර්ම කෙත සකස් වෙලා තියෙනවා. තණ්හාවෙන් ඊට ලබා දෙනවා යම් පෝෂණයක්, එහෙම නැත්නම් යම් තෙතමනයක්, වැස්සක් ලබලා දෙනවා. අන්න විඥානය හොඳට එතන මුල් බැසගෙන එතන පැලපදියම් වෙනවා. මේ වගේම බුදුරජාන් වහන්සේ අරූප ධාතු වේපක්ඛංචානන්ද කම්මං නා භවිස්ස අපිනකෝ අරූප භවෝ පඤ්ඤා යේතාති කියලා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ආනන්ද, මේ අරූප ලෝකයක විපාක දෙන්න සුදුසු කර්ම නැත්තම් අරූප ලෝකයක් පණවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ නගනවා. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා පණවන්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ආකාරයෙන් තමයි ආනන්ද කර්මය කෙත බවට පත් වෙනවා. කම්මං කෙත්තං. කර්මය තමයි කුඹුර බවට පත් වෙන්නේ. කර්මයෙන් ඒ අවශ්‍ය කරන සැකැස්ම ඒ පොළව සකස් වෙලා තියෙනවා. එතකොට විඥාණය බීජය බවට පත් වෙනවා. තණ්හාවෙන් අවශ්‍ය කරන පෝෂණය තෙතමනය ලැබලා දෙනවා. අන්න කර්මානුරූපව අරූප ලෝකයක නැවත උපතක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ අංගුත්තර නිකායේ තිකනිපාතේ බුදුරජාණන් වහන්සේ පුනර්භවයේ සිදුවීම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා නවීන විද්‍යානුත් මෑත කාලයේ විවිධාකාර පරිශන කෙරලා තියෙනවා පුනර්භවය සම්බන්ධයෙන්. ඒ වගේමයි මෝහන විද්‍යාව වගේ විවිධ ක්ෂේත්‍ර හරහාත් යම් යම් පරිශන සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේමයි මරණාසන්න අධ්‍යක්ීම් ආශ්‍රේණුත් ඇතැම් පර්යේෂණ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් මෑත කාලයේ වුණත් මේ පුනර්භවය ගැන යම් තාක් දුරකට යම් යම් තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කරන මේ මෙලව ඇත පරලව ඇත කියන ප්‍රකාශය ඉතින් අපිට එහෙමනම් පිළිගන්න සෑහෙන සාධක තියෙනවා. ඒතොර මෙතෙන්දී අපි මේ බුදුරජාණන් වහන්සේ මතු කරන අත්‍යයන් ලෝකෝ අත්‍යපරෝ ලෝකෝ කියන මෙන්න මේ පුනර්භවය සම්බන්ධ කාරණාව එහෙනම් සම්මා දිට්ඨියකින් අපි අදහන ගතියක් පිළිගන්න ගතියක් මේ සම්මා දිට්ඨිය තුල පිහිටිහාම අපි තුල ඇති වෙනවා. එක අතකින් එතකොට මෙතනත් මේ කර්මයට තමයි මූලිකත්වය ලැබිලා තියෙන්නේ. කර්මයට නිවැරදි කර්මයක් කරා නම් යහපත් කර්මයක් කරා නම් යහපත් තැනක උපතක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අකුසල කර්මයක් කරා නම් ඊට අනුරූපව අයහපත් තැනක උපතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ එනවා අත්ති මාතා අත්ති පිතා කියලා මේ මවෙක් ඇත පියෙක් ඇත කියන මෙන්න මේ කාරණාව. ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම දෙමව්පියන් සම්බන්ධයෙන් යම්කිසි ඉගැන්වීමක් දෙමව්පියන්ට සැලකීම සම්බන්ධයෙන් යම්කිසි කාරණාවක් මෙතෙන්දී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. මොකද බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේත් අනිකුත් රහතන් වහන්සේලා පවා මේ දෙමව්පියන්ට සැලකීම කියන එක ඉෂ්ට කරලා තියෙනවා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේත් බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 7කින් පස්සේ කිඹුල්වත් නුවරට පැමිණිලා ඒ සුද්ධෝදන මහරජතුමාට ධර්මයේ දේශනා කළා. එතුමාවත් ආර්ය මාර්ගයේ පිහිටෙව්වා. ඒ වගේමයි තවුතිසාවට වැඩම කළා. ඒ මහා මායා දේවි ඉපත ලබා තිබිච්ච ඒ දිව්‍ය සභාවට වැඩම කළා. එතෙන්දී අභිධර්මයේ දේශනා කළා. එතුමියටත් පිහිට වුණා. ඒ වගේමයි තමන් වහන්සේව හදා වඩා ගත්ත ඒ මහා ප්‍රජාපති ගෞතමියටත් ධර්මයේ දේශනා කරමින් භික්ෂුණී ශාසනය පිහිටුවලා එතුමියටත් සංග්‍රහ කළා. ඒ වගේමයි බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ පසුගමන් කරපු එකම අවස්ථාව වශයෙන් සඳහන් වෙන්නේ මේ මහා ප්‍රජාපති ගෞතමිය පිරිනිවන් පාන්න වැඩම කරද්දී ඒ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා වන්දනාමාන කළා. තමන් වහන්සේ පිරිනිවන් පාන්න සූදානම් බව දේශනා කළා, සැලකලා බුදුරජාණන් වහන්සේව වන්දනා කළා, පැදුණු කළා. ජේතවනාරාමෙන් පිටත් වෙනකොට බුදුරජාණන් වහන්සේ පසුගමන් කරමින් ජේතවනාරාමේ දොරටුව දක්වාම පැමිණියා කියලා සඳහන් වෙනවා. ඒ අනුව අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ කතරම්නම් එකතකින් මේ තමන්ව හදා වඩා ගත්තේ මහා ප්‍රජාපති ගෞතමියට පවා කතරම් අනුග්‍රහ කරාද, ගෞරව කළාද, නිහතමානීත්වයකින් සැලකුවාද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ පැවිදි වෙද්දී ඒ සාරී කියන බ්‍රාහ්මණ මාතාව කිසිසේත්ම කැමති වුණේ නැහැ. ඉතින් එතුමිය සම්පූර්ණයෙන්ම බ්‍රාහ්මණ භක්තිකයෙක් විදිහට තමයි කටයුතු කළේ. ඉතින් සරියුත් මහරහතන් වහන්සේත් පිරිනවන් පාන්න කිට්ටු වෙලා කල්පනා කරනවා, මගේ මෑණියන්ට සලකන්න මට හැකියාවක් ලැබුණ නැහැ, තාවම මිත්‍යා දෘෂ්ටිකයි. මේ පිරිනවන් පාන්න කලින් හෝ මේ සාරී බ්‍රාහ්මණ බැමිණියට මම සංග්‍රහ කළ යුතුයි. මගේ මෑණියන්ට යම් සංග්‍රහයක් අයව නිවැරදි මාර්ගයේ පිහිටුවීමක් කරන්න සුදුසුයි කියලා ඒ එතුමිය වාසය කරන්නේ තමන්ගේ ඒ මුල් ගමට වැඩම කරනවා. වැඩම කළා ඒ තමන් වහන්සේව වන්දනා කරන්න පැමිණෙන බ්‍රහ්මය දැකලා ඒක දර්ශනය වෙන්න ඉඩ සලස්සලා එතුමිය තුල ශ්‍රද්ධාව ඇති කළා, ධර්මයේ දේශනා කළා. එතුමියව සෝවාන් ඵලයේ පිහිටියට පස්සේ තමයි සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන. ඉතින් මේ ආකාරයෙන් විවිධ තැන්වල අපිට තේරෙනවා රහතන් වහන්සේලා පවා ශක්තිපමණින් තමන්ගේ දෙමව්පියන්ට ඒ තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන්න සූදානම් වෙලා තියෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ එන සබ්‍රහ්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි මේ දෙමව්පියන්ට සලකලා ලේසියෙන් අවසන් කරන්න බෑ. මොකද ඒ තරම් දෙමව්පියෝ අපිට පිහිට වෙලා තියෙනවා, අපිට උපකාර වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යම්සි කෙනෙක් පුතෙක් දුවෙක් මේ දෙමව්පියන්ට පුදනවා නම්, ගෞරව කරනවා නම් අන්න ඒ අය පූජිත බවට පත් වෙනවා. මේ දෙමව්පියෝ දරුවන්ගේ පූජ්‍ය පූජාවක් ලබන්න, අනුග්‍රහයක් ලබන්න සුදුසු පුජ්‍යලයෝ බවට පත් වෙනවා. ඒ වගේමයි යම්සි පුතෙක් දුවෙක් මේ විදිහට දෙමව්පියන්ට සලකනවා නම් ගෞරව කරනවා නම් ඒ කුලය ඒ ගෙදර මේ පූර්වාචාර්යයන් සහිතයි. ඒ වගේමයි පූර්ව දේවතාවන් සහිතයි. මේ ආකාරයෙන් මේ දෙමව්පියන්ට සලකන්න නැත්නම් ඒ සැලකිය යුතු ආහුනේය ගුණයන් දෙමව්පියන් සතුව තියෙනවා. විවිධාකාර දේවල් පූජා කරන්න නැත්නම් සකස් කළා ගිහිල්ලා වන්දනාමාන කළා පූජා කරන්න සුදුසු බවක් මේ දෙමව්පියෝගාව තියෙනවා. කියන මෙන්න මේ කාරණාව බුදුරජාන් වහන්සේ මතක් කරනවා. ඉතින් එතන ලස්සන ගාථාවක් එනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ. ආහුනේයාච පුත්තානම් පජාය අනුකම්පක. තස්මාහිනේ නමස්සෙය්‍ය සක්කරියාත පණ්ඩිතෝ. මහන්නි මේ මව්පියෝ කියලා කියන්නේ බ්‍රහ්මයාට කියන නමක්. ඒ වගේමයි ඒ අය තමයි අපේ පූර්වාචරියන් බවට පත් වෙන්නේ. අපේ පෙර ගුරුවරු මුල්ම ගුරුවරු බවට පත් වෙන්නේ අපේ දෙමව්පියෝ. අපි බොහොම අසරණව මේ කිසි දෙයක් කර කියා ගන්න බැරුව උඩුකුරුව වැඩ හොනකොට දෙමව්පියෝ තමයි අපිට යහපත් මාර්ගය කියලා දීලා අපේ සියලු කැතකුණු අතගාලා අපි අන්නකොට කිරි ටික දීලා ඉතින් අපිව මෙලව පොඩ පොඩ පෝෂණය කළා හරි හොඳ නරක කියලා දීලා එහෙනම් අපිව යහපත් මාර්ගයට ගන්න උත්සාහ කළා තියෙන එහෙනම් අපේ දෙමව්පියෝ. එතකොට මෙන්න මේ මුල අපිට පොඩ්ඩක් මතක තබා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ආහුනේයාච පුත්තාන පජාය අනුකම්පක. එතකොට මේ ආහාර පාන වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, අනිකුත් බෙහෙත් හේත් ආදී වෙන්න පුළුවන්, ඒවා අරගෙන ගිහිල්ලා පූජා කරන්න සුදුසුයි මේ දෙමව්පියන්ට. එතකොට තස්මාහිත්නේ නමස්සෙය්‍ය සක්කරියාත පණ්ඩිතෝ. යම්කිසේ දරුවෙක් ඒ විදිහට ඒ දෙමව්පියන්ට ශක්ති පමණින් සලකනවා නම් ඒ අය මේ ලෝකේ ගෞරවණීය බවට පත් වෙනවා. අනිත් අයගේ පණ්ඩිතයින්ගේ සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට භාජනය වෙනවා. ඒ නිසා තවදුරටත් කියනවා අන්නේන අතපානේන වත්තේන සයනේනච. ඒ කියන්නේ කනබුන දේවල් වලින්, ඉඳුන් හිටුන් පහසුකම් වලින්, බෙහෙත් හේත් වලින්, ඒ වගේම ඇඳුම් පැළඳුම් වලින්, උච්චාදනේන නහාපේන පාදානං දොහවනේනච. ඇඟ ඉලීම් ආදියෙන්, නහ නැහැවීම් ආදියෙන්, පාදෝවණයෙන් මේ විදිහට මේ දෙමව්පියන්ට සලකන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තායං නම් පාරිචරියාය මාතා පිතූසි පණ්ඩිතා. ඉත චේව නම් පසංසන්ති පෙච්ච සග්ගේච මෝදතිති. මේ විදිහට යම්සි දරුවෙක් දෙමව්පියන්ට සලකනවා නම් ඒ අය මෙලවදීත් සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට බඳුන් වෙනවා. මේ වගේමයි පරලොවදීත් යහපත් තැනක උපත ලබන්න මේ කරපු සැලකීම ඒ ගෞරවය හේතු වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දෙමව්පියන්ට සැලකීම ගැනත් සෑහෙන්න ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේමයි තවත් තැනක සඳහන් වෙනවා මේ දෙමව්පියෝ පුදුමාකාර අන්දමකින් මේ දරුවන්ට පිහිට වුණා. ඉතින් ඒ ණය ගෙවන්න ලේසි නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. දින්නාහම් භික්කවේන සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. දෙදෙනෙක් ඉන්නවා මහණෙනි, ඒ දෙදෙනාට ප්‍රතිඋපකාර දක්වන එක පහසු නෑ. ඒකෙන භික්කවේ ආස අංසේන. දැන් මේ විදිහට අර එකම දෙමව්පියෝ දෙදෙනා එක් උරේක අම්මවත් අනිත් උරේ තාත්තවත් තියාගෙන පියතුමාවත් තියාගෙන යම්සි දරුවෙක් මේ අවුරුදු 100ක් තිස්සේ සැලකුවත් ඒත් මේ ණය ගෙවලා දාන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. හැබැයි ඒ දෙමව්පියෝ අශ්‍රද්ධාවත් නම් එකෙන ශ්‍රද්ධාවක් ඒ අයගේ නැත්තම්, ඒ වගේමයි ඒ අය තුල සීලයක් නැත්තම්, ඒ අය තුල දාණයට නැඹුරු වෙච්ච බවක්, පරිත්‍යාගයට නැඹුරු වෙච්ච බවක් නැත්තම්, ඒ වගේමයි ඒ අය තුල ප්‍රඥාවක් නැත්තම්, අන්න ඒ අය තුල ඒ නැති ප්‍රඥාව ඇති කරන්න, ඒ වගේමයි ඒ නැති දාන චේතනාව වර්ධනය කරන්න, ඒ වගේම ඒ නැති සීලය ඇති කරන්න, ඒ නැති ශ්‍රද්ධාව ඇති කරන්න යම්සි දරුවෙක් කටයුතු කරනවා නම් අන්න එතුලින් බුදුරජාන් වහන්සේ කියනවා මේ දෙමව්පියන්ගේ ණය ගෙවන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දෙමව්පියෝ ඉන්න පුළුවන්, ඒ තරම් ශ්‍රද්ධාවන්ත නැහැ. ඉතින් දරුවෝ ශ්‍රද්ධාවන්තයි. දරුවන් තුළ යම් ශ්‍රද්ධාවක් තියෙනවා. දහම කෙරෙහි, භාගතුන් වහන්සේ කෙරෙහි, සංඝයා කෙරෙහි යම් ශ්‍රද්ධාවක් තියෙනවා. තමන්ට තේරෙනවා හැබැයි දෙමාපිය තුල මේ ශ්‍රද්ධාව දියුණුලා නැහැ කියලා. එහෙමනම් අන්න දෙමාපියන් කෙරෙහි අනුග්‍රහ කරන දරුවෙක් යහපත් දරුවෙක් කරන්න තියෙන එක කාරණාවක් තමයි ඒ ශ්‍රද්ධාවෙන් මේ දෙමාපියන් තුල යම් පෝෂණයක් ඇති කරන එක. ඒ ශ්‍රද්ධාව නැති දෙමාපියන් තුල යම් ශ්‍රද්ධාවක් වර්ධනය වෙන විදිහට යම් උපකාරයක් කිරීම දරුවන්ගේ වගකීමක් වෙනවා. ඒ තුලින් අන්න අර ණය ගෙවා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේමයි යම්සි දෙමාපිය කෙනෙක් ඉන්නවා නම් සීලයට ඒ තරම් සැලකිල්ලක් නැති. අපි තුන් සතෙක් මරනවා, රකම් කරනවා, කාම මිත්‍යාචාරෙත් හැසිරෙනවා, බුරුත් කියනවා, රහමෙරත් පානය කරනවා. ඉතින් මේ බඳු දෙමාපිය ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ අයව යහපත් මාර්ගයට ගන්න පුළුවන් නම්, ඒ අයට සීලයේ තියෙන ආනිසංශ පෙන්ලා දෙන්න තියෙන පුළුවන් නම්, ඒ අයව සීලයක පිහිටවන්න පුළුවන් නම්, අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අර තමන්ට තියෙන ලොකු ණය ගෙවා දාන්න අන්න ඒ තුලින් අවස්ථාවක් ලැබෙනවා. සීල සම්පදාවේ පිහිටුවාලීම තුලින් අන්න තමන්ගේ ණය ගෙවා දාන්න අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා යම්සි දෙමව්පිය කෙනෙක් ඉන්න පුළුවන් බොහොම මසුරුයි. කිසි දෙයක් කාටවත් දෙන්න කැමැත්තක් නැහැ. තමන්ටම රැස් කරගන්නවා මිසක් තමන්ගෙම දරුවන්ට දෙනවා මිසක් තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න තවත් අසනෙයකට යමක් දෙන්න කිසි එහෙම දාන චේතනාවක් ඇත්තේ නැහැ. ඉතින් අන්නේ අවස්ථාවේදී දරුවෝ තේරුම් ගන්නවා නම් මේ අම්මගේ තාත්තගේ තියෙන මේ දුර්වලකම අන්න එතෙන්දී දරුවන්ට පුළුවන් නම් ඒ අය තුළ මේ දාන චේතනාව පරිත්‍යාගශීලීත්වය වර්ධනය වෙන අන්දමින් කටයුතු කරන්න. ඒ අයටත් මේ යමක් දීලා සතුටු වෙන්න පුළුවන්කම ඇති කරනවා නම් ඒ දානශීලීත්වය ඒ දෙමව්පිය තුළ ඇති කරනවා නම් අන්න එතුළිනුත් බුදුරයන් වහන්සේ කියනවා මේ ණය ගෙවා ගන්න පුළුවන් කියලා. ඊළඟට යම්ස දෙමව්පිය කෙනෙක් ඉන්න පුළුවන් ඒ තරම් ප්‍රඥාවන්ත නැහැ. දහම කෙරෙහි එච්චර නැඹුරු වෙලා නැහැ. දහම ගැන ඒ තරම් අවබෝධයක් ඇත්තෙත් නැහැ. සුතමේ ඥානයක් ඇත්තෙත් නැහැ. භාවනාවකට විපස්සනාවට කොහොමත් එච්චර ඇල්මක් නැහැ. ඉතින් ඒ බඳු දෙමව්පියෙක් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් Tamante ඉන්නවා නම් ශක්තිපමණින් ඒ අය තුල නුවණ දියුණු කරන්න. ඒ අයවත් යහපත් මාර්ගයට අරගන්න භාවනාවක තියෙන අර්ථය කියලා දෙන්න විපස්සනාවක තියෙන ගැඹුර වටහලා දෙන්න යම්සි දරුවෙක් කටයුතු කරනවා නම් අනේ තුලෙනොත් මේ අපිට තියෙන ඒ මහා ණය බර ගෙවා දාන්න පුළුවන් බව බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේ මේ දෙමව්පියන් සම්බන්ධයෙන් පැති කීපයකින් අපි තුල අපිට තියෙන මේ වගකීම ඉෂ්ට කිරීමත් ඒ අයට ගරු කිරීමත් පූජා කිරීමත් සංග්‍රහ කිරීමත් ඉන්හිහා ගිහිල්ලා ඒ අය තුල ශ්‍රද්ධාව සීලය ත්‍යාග චේතනාව පරිත්‍යාගශීලීත්වය ප්‍රඥාව ආදී ගුණධර්මයන් වර්ධනය කරන්න යම් උපකාරයක් කිරීමත් මතක් කරලා දීලා තියෙනවා. ඒ වගේම පින්වත්නි අපිට හුඟක් වෙලාවට දෙමව්පිය පමණක් නෙමෙයි තවත් කවුරු හෝ කෙනෙක් යම් හෝ උපකාරයක් වුණා නම් ඒ උපකාරය මතක තබා ගැනීමත් මතක තබාගෙන ශක්තිපමණින් ප්‍රතිඋපකාර කිරීමත් ඉතාම වටිනා සත්පුරුෂ ගුණයක් වෙනවා. ඉතින් මේකට කතඤ්ඤෝ කතවේදීතා කියන නම දහමේ සඳහන් වෙනවා. මෙන්න මේ කතඤ්ඤෝ කතවේදීතාව ඒ කියන්නේ කළගුණ සැලකීම කළගුණ සලකන කෙනෙක් වීම කියන එක සත්පුරුෂ ලක්ෂණයක් වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. අංගුත්තර නිකායේ දුක නිපාතේ එන සූත්‍රයේ මෙන්න මේ විදිහට කියනවා අසත්පුරුෂ භූමිංච වෝ භික්කවේ දේසිස්සාමි සත්පුරුෂ භූමිංච. මහණෙනි මම අසත්පුරුෂ භූමිය මේ අසත්පුරුෂෝ හැසිරෙන ආකාරයත් ඒ අය කටයුතු කරන ආකාරයත් දේශනා කරනවා. සත්පුරුෂෝ හැසිරෙන ආකාරයත් ඒ සත්පුරුෂ භූමියත් මම දේශනා කරනවා. තන් සුනාත මෙන්න මේක අහන්න හොඳින් සිත්ති දරා ගන්න කියලා බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට ඔන්න ධර්මයක් දේශනා කරනවා. කතමාච භික්කවේ අසත්පුරුෂ භූමි. මහන්නේ මොකද්ද මේ අසත්පුරුෂ භූමිය කියලා කියන්නේ? අසත්පුරුෂෝ භික්කවේ අකතඤ්ඤෝ හෝති අකත වේදී. මහන්නේ මේ අසත්පුරුෂයා කියන කෙනා තුල කිසිම කෙලෙහි ගුණ සැලකීමක් නැහැ. කෙලෙහි ගුණ මතක තියාගන්න ගතියක් එයා තුල නැහැ. ඉතින් මේ අසත්පුරුෂ භූමිය මෙන්න මේ කෙලෙහි ගුණ නොසැලකීම කියන එක අගය කරන්නේ අසත්පුරුෂයෝ. මෙන්න මේක තමයි එහෙනම් අසත්පුරුෂ භූමිය කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කාට හරි උදව්වක් කරනවා. හැබැයි මේ උදව්ව කරපු නැත්නම් උදව්ව ලැබපු කෙනාට ඒක මතකවත් නැහැ. හැබැයි ඉක්මනට මේක අමතක වෙලා යනවා. හරියට නිකන් අර දියේ ඇඳපු ඉරක් වගේ මොහොතකින් ඒ කරපු උපකාරය අමතකයි. ඉතින් අපිටත් ඒක කල්පනා කරලා බලන්න ඕන. අපිට යම් යම් අය උපකාර කරලා තියෙනවා. අපිට ඒවා මතක තියෙනවද? එහෙම නැත්නම් ඒ කරපු උපකාරය පැයෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් අමතක වෙලා යනවද? අපිට මේ තැනත්තා අහවල් උපකාරය කළා කියලා පුංචි හරි මතකයක් අපේ හිත්වල තැන්පත් වෙලා තියෙනවද? කියලා අපිට පොඩ්ඩක් විමසලා බලන්න වටිනවා. කතමාච භික්කවේ සත්පුරිස භූමි. ඊළඟට ඔන්න බුදුරජාන් වහන්සේ සත්පුරුෂ භූමිය ගැන දේශනා කරනවා. සත්පුරිසෝච භික්කවේ කතඤ්ඤූ හෝති කතවේදී. මහණෙනි, සත්පුරුෂයා කියන කෙනා කළගුණ දන්නවා, කළගුණ සලකන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් කළගුණ දන්නා බවින්, කළගුණ මතක තියෙන බවින්, කළගුණ සලකන බවින් මෙන්න මේ සත්පුරුෂ භූමිය භාගතුන් වහන්සේ හඳුන්ලා දෙනවා. එහෙනම් අපිට සත්පුරුෂයෙක් හඳුන ගන්න පුළුවන්. එයාට කරපු පුංචි හෝ උදව්ව එයාගේ හිතේ ගලක ඇඳපු ඉරක් වගේ හොඳට මතක තියෙනවා. පුංචි උදව්වක් වෙන්න පුළුවන්, හැබැයි හොඳට ඒ උදව්ව මතකයි. ඒ කෙරෙහි යම්කිසි කෘතවේදීත්වයක් ඒ තැනැත්තාගේ හදවතේ තියෙනවා. මේ හවල් දවසේ මට මෙන්න මේ උදව්ව කරා මෙන්න මේ තැනැත්තා කියලා ඒ යම් මතකයක් කෘතවේදීත්වයක් මේ සත්පුරුෂයාගේ හිතේ තියෙනවා. මෙන්න මේ හරහා මෙන්න මේ සත්පුරුෂ භූමිය හඳුන ගන්න පුළුවන් බවත් මේ කෘතවේදීත්වය කළගුණ සැලකීම අගය කරන ඒ ಗುಣ කතා කරන ස්වභාවය මේ සත්පුරුෂ භූමිය බවත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එහෙමනම් අපිට සත්පුරුෂය කවුද අසත්පුරුෂය කවුද කියන එක හඳුන ගන්නත් මෙන්න මේ කළගුණ සැලකීම, කළගුණ මතක තිබීම, කෘතවේදීත්වය යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි අද කාලේ මුවක් කලාවට කළගුණ අමතක වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. මිනිස්සෙන්ට තියෙන නිකන් සතියේ දෙකේ මතකය, කලින් කරපු දේවල් කිසිසේත්ම මතක නැහැ. ඒක දෙමව්පියෝ කරපු මග පෙන්වීමක්, උපකාර කිරීමක් වෙන්න පුළුවන්. යම්සේ වැඩිහිටියෙක් කරපු උපකාර කිරීමක්, මග පෙන්වීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගුරුවරයෙක් කරපු උපකාර කිරීමක් මේ මග පෙන්වීමක් වෙන්න පුළුවන්. නැත්නම් යාළුවෙක් මිත්‍රයෙක් කරපු යම් උපකාරයක් වෙන්න පුළුවන්. මුවක් කලාවට මිනිස්සුන්ට හරි අමතකයි. ඒක දවසින් දෙකෙන් අමතක වෙලා යනවා. ඒ උපකාර කරපු කෙනාටම සමහරවිට අපකාර කරන්න, නිග්‍රහ කරන්න, ඒ කරපු උපකාර ඉක්මනටම අමතක කළා ඒ තැනැත්තාගේ දෙයක් හරි කඩා වඩා ගන්න තරමට මිනිස්සු හරි අසත්පුරුෂ භවට පත් වෙලා තියෙනවා. නමුත් නිවර්දි සත්පුරුෂයෙක් එහෙම නෙමෙයි. ඒ තමන්ට කරපු උපකාර මතක තියාගෙන ඉන්නවා. කෘතවේදීත්වයක් තමන්ගේ හදේ තියෙනවා. එනිසා ඒ තමන්ට කරපු උපකාර මතක තියාගෙන යම් අවස්ථාවක් තියෙනවා නම් ඒ තමන්ටත් මේ තැනැත්තා උපකාර කළා නේද කියලා ප්‍රතිඋපකාර කරන්න ඕන වෙලාවක සූදානමින් ඉන්නවා. ඉතින් මෙන්න මේ ගුණය කෘතවේදීත්වය, මේ කතඤ්ඤූ කතවේදීතා කියන ගුණය එකාතකින් නිවරදිව සතිමත් බවක් දිනු කරද්දිත් කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්. මොකද සිහිය දිනු කරන්න තමන්ගේ හිතේ යම්කිසි සංවේදී බවක් ඇති වෙන්න පටන් ගන්නවා. හිතේ තිබිච්ච අර චපල ගති තමන් හඳුනගෙන, ඒ වගේම හිතේ තිබිච්ච ඒ ගුණමකුකම් තමන් හඳුනගෙන, ඒවා තේරුම් අරගෙන, ඒවා අත්හැරලා දමමින් තමන් තුළ යම් සත්පුරුෂ ගුණයක් දියුණු කරන්න එකතකින් මෙන්න මේ භාවනාවේදී අවස්ථාවක් ලැබෙනවා. සතිය දියුණු කරන යෝගාවචරයේ ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සති දෝවාරිකෝ භික්ඛවේ අරිය ශාවකෝ සාවජ්ජං පජහති අනවජ්ජං භාවේති කියලා. ඒ කියන්නේ මේ සතිය කියන දොරටුපාලයව ඇසුරු කරන මේ යෝගාවචරයා වැරදි දේවල් බැහැර කරනවා, නිවැරදි දේ පුරුදු කරනවා. ඉතින් අනු අපිට තේරෙනවා සතිමත් බව ආදී මේ භාවනාවක් උනත් යම්ස කෙනෙක් නිවැරදිව දියුණු කරනවා නම් එයා නිවැරදිව එහෙමනම් මේ සතිපත් මේ සම්මා දිට්ඨියට පැමිණෙනවා. ඒකේ එක අංගයක් වශයෙන් එයාගේ හිතේ යම් සංවේදී බවක්, මුරුදු බවක්, මොලොක් බවක්, හොඳට කරපු දේවල් මතක හිටින බවක්, මුල මතක තියෙන බවක් මෙතනත්තා තුළ ඇති වෙනවා. මොකද එළඹ සිට සිහියෙන් වාසය කරන්නේ. එයාට හොඳට මතක ශක්තියක් එහෙනම් පිහිටනවා. මේ ප්‍රകൃතියේ, මේ මොහොතේ, මේ ලෝකේ ඉන්න බවක් එයා තුළ තියෙනවා. අපි වෙන ලෝකවල ඉඳගෙන, හිතින් හදාගත්ත ලෝකවල ඉඳගෙන කටයුතු කරද්දී ඒ අනිත්‍ය මොන උපකාරය කළත් අපිට මතකවත් හිටින්නේ නැහැ. නමුත් අපි හොඳට ප්‍රകൃතියේ සතියෙන් වාසය කරද්දී, සිහියෙන් වාසය කරද්දී අනිත් අය වචනයකින් හරි අපිට උපකාර කරලා තියෙනවා නම්, අනිත් අය පුංචි දෙයකින් හරි අපිට උපකාර කරලා තියෙනවා නම්, අවවාදයකින් උපකාර කරලා තියෙනවා නම්, මිල මුදලකින් උපකාර කරලා තියෙනවා නම්, තමන්ගේ ශ්‍රමයකින් උපකාර කරලා තියෙනවා නම්, ඒ හැම දෙයක්ම හොඳට මතක තියෙන ගතියක්, ඒ කෙරෙහි යම්කිසි කෘතවේදීත්වයක් අපේ හදවත් තුළ රැඳෙනවා. එනිසා සතිය දියුණු කිරීමේ එක පැත්තක් වශයෙන් කතඤ්ඤෝ කතවේදීතාව, ඒ තමන් තුළ තියෙන ඒ කෘතවේදීත්වය හඳුනගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ සම්මා දිට්ඨියේ තවත් පැත්තක් වශයෙන් බුදුරජාන් වහන්සේ මේ දෙමව්පියන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, තමන්ට උපකාර කරපු මිත්‍රයින්ට, කල්යාණ මිත්‍රයින්ට සැලකීම, මේ කෘතවේදීත්වය මතක් කරලා දෙනවා. ඊට පස්සේ අපි එනවා අත්තිසත්තා ඕපපාතිකා කියන ඊළඟ කොටසට. මේ ඕපපාතිකව පහළ වෙන සත්වයන් ඉන්නවා කියන කාරණාව. ඒ කියන්නේ අපි දන්නවා මේ මනුස්ස ලෝකේ නම්, තිරිසන් ලෝකේ නම් එහෙම එකක් නැහැ. මේ එක්කෝ මේ මනුස්සයෝ නැත්තම් සත්වයෝ මේ මව් කුස තුළ තමයි පිරිසඳගෙන ක්‍රමානුකූලව වර්ධනය වෙලා මව් කුසින් බිහි වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. තිරිසන් සතුත් එක්කෝ මව් කුසින් බිහි වෙනවා, එහෙම නැත්තම් අණ්ඩජ වශයෙන් මේ බිත්තර වලින් හට ගන්නවා. නමුත් ඕපපාතිකව එක පාටම සියලු අංග ප්‍රත්‍යංගයන් සහිතව සම්පූර්ණ වෙච්ච ශරීරයක් සහිතව පහළ වෙන සත්වෙන් ඉන්නවා කියලා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට මෙතනත් ඇත්තටම අර දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වල මේ පහළ වීම තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපිට තාම මේවා නොපෙනුනාට ඒ කර්මානුරූපව ඒ අයගේ තියෙන කුසල කර්මවල ශක්තිය අනුව ඒ දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල ඕපපාතිකව පහළ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි අපායවලත් ඕපපාතිකව තමයි පහළෙනවා කියලා කියන්නේ. ඒ කරපු අකුසල කර්මයේ තියෙන ශක්තිය අනුව ඕපපාතිකව අපායේත් පහළ වෙනවා කියලා කියනවා. ඒ නිසා අපිට මේ මනුස්ස ලෝකයේ ගැන තියෙන මේ පටු දෘෂ්ටියෙන් පොඩ්ඩක් බැහැර වෙලා තවත් ටිකක් මෙන්න මේ වගේ පැති තියෙනවා මේ ලෝකේ කියලා මම හිතාගන්න මේ ප්‍රකාශ එක අතකින් උදව් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අන්තිමට මේ සම්මා දිට්ඨියේ, ලෞකික සම්මා දිට්ඨියේ පැත්තක් දේශනා කරනවා. අතිලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගත සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති ඉති. ඒ කියන්නේ මේ ලෝක මේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා යහපත් මාර්ගයට පිළිපන්, යහපත් මාර්ගයට පිවිසිච්ච යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නෝ, ඒ අය මෙලවත් පරලොවත් හොඳින් තමන්ගේ ඍජු නුවණකින් සාක්ෂාත් කරගෙන දැනගෙන ඒ අය දේශනා කරනවා. දැන් මෙන්න මෙතන ඇත්තටම ඉඟියක් තියෙනවා ආධ්‍යාත්මික ජීවිතයක් කෙරෙහි. ඒ වගේමයි මෙතන යම් ඉඟියක් තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨියක් කෙරෙහි. එතකොට මෙතෙක් වෙලා ඇත්තටම බුදුරජාන් වහන්සේ කර්මය ගැන, කර්මය හා කර්මඵලය ඇදහිීම ගැන, ඒ වගේම දානය ගැන, ඒ වගේම පුනර්භවය ගැන, ඒ වගේම දෙමෝපියන්ට සැලකීම, කළගුණ සැලකීම වගේ ගුණවත් ධර්මයන් ගැන, ඒ වගේම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී මේ කරුණා රසක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ සියල්ලම මෙලෝ වශයෙන් අපිට යහපත් ජීවිතයක් ගත කරන්න උපකාර වෙනවා. පරලෝ වශයෙන් උත් යහපත් පුනර්භවයක් ලබන්න උපකාර වෙනවා. හැබැයි මෙතන තාම කියවුනේ නැහැ මේ තාක් තව ටිකක් එහාට ගිය ආධ්‍යාත්මික ජීවිතයක තියෙන වටිනකම ගැන. අන්න ඒක තමයි දැන් මේ අන්තිම කාරණාවෙන් මතු කරන්නේ. මේ ඔක්කොමත් හරි, හැබැයි අපිට යම් මේ මනුස්ස ජීවිතයක ලබා ගත හැකි තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි ආධ්‍යාත්මික ගුණවගාවක් කියන කාරණාව. එහෙම ආධ්‍යාත්මික ගුණවගාවක් කෙරෙහි නැඹුරු වෙච්ච, ඒකෙන් යම් ඵල ප්‍රයෝජන ලබාගත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා, ඒ අය නිවරදි ප්‍රතිපදාවකට අවතීර්ණ වෙලා මෙලොවත් පරලොවත් කෙරෙහි ගැන හොඳින් දැනගෙන ඒ ගැන හොඳින් සාක්ෂාත් කරගෙන කටයුතු කරනවා, දේශනා කරනවා කියලා. එහෙනම් බුදුරජාන් වහන්සේ මේ සාමාන්‍ය ලෞකික මට්ටම තුලින් සෑහීමකටපත් වෙන්නේ නැතුව ඉන් එහා පැත්තක් ගැන මෙතෙන්දී ප්‍රකාශ කරනවා. තේත්කාතෙන් එතකොට අපිට තේරෙනවා මෙතෙන්දී දැන් බුදුරජාන් වහන්සේ ලෞකික පැත්ත විතරක් දේශනා කරන්නේ නැතිව මේ සම්මා දිට්ඨියේ අපිව යම් යොමු කිරීමක් කරලා තියෙනවා ලෝකෝත්තර පැත්තකට. මොකද භාග්‍යතුන් වහන්සේත් ඒ ශ්‍රමණ කියන කොටසට තමයි ඈත් වෙන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් මේ මෙලවත් පරලවත් සාක්ෂාත් කළා, හොඳින් දැනගෙන තමයි මෙන්න මේකයි කළ යුත්තේ, මෙන්න මේකයි නොකළ යුත්තේ, මෙන්න මේ දේවල් කළොත් මෙලෝ වශයෙන් සුඛ විපාක ලැබෙනවා, හොඳ විපාක ලැබෙනවා, මේ දේවල් කළොත් මෙලෝ වශයෙන් පරලෝ වශයෙන් අහිතකර විපාක ලැබෙනවා, අසුභ විපාක ලැබෙනවා. මේ සියල්ල අභිභවා යන්න පුළුවන් මාර්ගයකුත් තියෙනවා කියලා අන්න ලෝකෝත්තර මාර්ගයකුත් දේශනා කරනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙතෙන්දී අපි මෙලෝ වශයෙන් කුසල් කිරීම වැදගත් වෙනවා, පරලෝ වශයෙන් උත් ඒක උපකාර වෙනවා. හැබැයි මෙහෙම දිගට දිගට සංසාරේ ගමන් කර කර ඉන්නවා වෙනුවට මේකෙන් මිදෙන්න මාර්ගයකුත් එහෙනම් අපි පොඩ්ඩක් සිතා බැලිය යුතුයි කියන කාරණාවක් ඉඟියක් මේ ප්‍රකාශය එනවා. ඉතින් එහෙම කරපෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා කීම තුලින් අපි තුලත් ඒ හැකි සංඥාව මතු කරලා දෙනවා. අපිටත් එහෙනම් යම්කිසි ඉලමුමක් දෙනවා, මෙහෙම කට්ටිය ඉන්නවා. තාමත් මේ විදිහට ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වෙච්ච පිරිසක් ඒ ආධ්‍යාත්මික ජීවිතයක ප්‍රතිපදාවක යෙදිලා ඒ නිවර්ති දේ අවබෝධ කරගත්ත පිරිසක් ඉන්නවා කියලා ඔන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මම ඒ ගැනත් යම් අවධානයක් යොමු කළ යුතුයි. මේ ලෝකේ කාලා බීලා කුසල් කරලා විතරක් ඉඳලා හරියන්නේ නැහැ. තවත් වෙන පැතිත් මේ ජීවිතේ තියෙනවා කියලා එහෙනම් එක්තරා අන්දමක ආරාධනාවක් අපිට මේ ප්‍රකාශය හරහා කෙරෙනවා. මුගක් වෙලාවට මිනිස්සයෝ මේවා එච්චර හිතන්නේ තමන්ගේ පවුල ගැන කතා කරලා රටේ ලෝකේ තියෙන දේවල් ගැන කතා කරලා දේශපාලනය ගැන කතා කරලා ඉතින් ඒ තමන් හදාගත්ත වැටකොටු මායින් වල හිර වෙලා අවුරුදු 70ක් 80ක් ඕනනම් ජීවත් වෙලා ඊට පස්සේ මැරලා යනවා. ඒ තමන්ගේ මනුස්සකමින් ගන්න පුළුවන් තවත් දියුණුවක් ගැන ඒ තමන් එද්දි අරන් ආව ආධ්‍යාත්මික ජීවිතය තව සුළුෙන් හෝ වර්ධනය කරගෙන තමන් මිය යා යුතුයි කියන කාරණාව ගැන එච්චර හිතන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න සිද්ධ වෙනවා මෙතෙන්දී එහෙනම් බුදුරජාණන් වහන්සේ අර කොහොමද මේ ආලෝකයෙන් ආලෝකයට යන්නේ කියන කාරණාව මතක් කරලා දෙනවා. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ කියනවා, මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු හතර කොටසකට බෙදන්න පුළුවන්. එක කොටසක් ඉන්නවා අඳුරෙන් අඳුරට යන පිරිසක්. උදාහරණයක් වශයෙන් ඒ අය උපදිනකොටම හරිම දුප්පත්. ඒ වගේමයි ඒ තරම් නුවණක් ඇත්තෙත් නැහැ. ඒ වගේමයි ලැබිච්ච සමාහලාට ඉපදිලා තියෙනෙත් බොහොම අඩු කුලයක. එහෙම වගේමයි ලෙඩ රෝග බහුලයි. ඉතින් බොහොම දුප්පත් මට්ටමක, බෙලහීන මට්ටමක තමයි ඉන්නේ. හැබැයි ඒ අය කරන්නේ තකුසල්මයි. ඒ අය සත්තු මරනවා, හොරකම් කරනවා, කාමී වර්ධව හැසිරෙනවා, මත්පැන් පානය කරනවා, බොරුත් කියනවා. ඉතින් මේ විදිහට කරන්නේ තකුසල්මයි. ඒකට මැරිලා ගිහිල්ලා උපදින්නෙත් ආයිත් ඊටත් වඩා කලින් හිටියටත් වඩා බොහොම පහත් තැනක. ඒ නිසා අඳුරෙන් අඳුරට යන පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේමයි අඳුරෙන් ආලෝකයට යන පිරිසකුත් මේ ලෝකේ ජීවත් වෙනවා. ඇතම් කෙනෙක් උපදිනකොට දුප්පත්, සමහරවල් ලෙඩ රෝග තියෙනවා. ඒ තරම්ම උසස් කුලයකත් නෙමෙයි ඉපදිලා ඉන්නේ. හැබැයි එය කුසල් කරන්න උත්සාහන්ත වෙනවා. තමන්ගේ ශක්තිපමණින් කුසලයට නැඹුරු වෙලා කටයුතු කරනවා. ඒ වගේමයි නුවණ දියුණු කරගන්නත් උත්සාහන්ත වෙනවා. යහපත් දේවල් කරන්න උත්සාහන්ත වෙනවා. දහමකට නැඹුරු වෙලා සීලයක් ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙනවා. භාවනාවක් කරන්න උත්සාහන්ත වෙනවා. ඒ මුදල් හදල් මෝමනා නැහැ මේ කුසල් කරන්න. ඊට වඩා තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා තේරුම් අරගෙන ඒ අය මේ තමන් මේ වැටිලා ඉන්න ආගාධයෙන් ගැලවෙන්න සංසාර දුකින් අත මිදෙන්න යම් ප්‍රයත්නයක් දරනවා. අන්න බුදුරයන් වහන්සේ කියනවා අන්න ඒ පිරිස අඳුරෙන් ආලෝකයට යන පිරිසක්. ඒ වගේමයි මේ ලෝකේ ඉන්නවා ආලෝකයෙන් අඳුරට යන පිරිසක්. ඇතම් කෙනෙක් උපදිනකොට බොහොම පොහොසත්. ඒ වගේමයි බොහොම වත් පොහොසත්කම් තියෙනවා, බලපුලුවන්කාරකම් තියෙනවා, කාය ශක්තිය තියෙනවා, සුරූපී බවක් තියෙනවා. ඒ වගේම උසස් කුලයක ඉපදිලත් තියෙන්නේ. ඉතින් හැම දෙයක්ම තියෙනවා. උපදිනකොට මේ සියල්ල ලැබිලා තියෙනවා. හැබැයි ගත කරන්නේ බොහොම අසත්පුරුෂ විදිහට. අනිත් අයට කිසි උදව්වක් කරන්නේ නැහැ. තමන්ගේ නුවණ දියුණු කරගන්න උත්සාහන්ත වෙන්නේ නැහැ. දානයක්, සීලයක් ආරක්ෂා කරන්න උත්සාහයක් කරන්නේ නැහැ. බණ භාවනාවක් කරන්න උත්සාහයක් නැහැ. ඒ තමන් ලැබපු දේවල් පුළුවන් තරම් කාබාසිනියා කරමින් බොහොම කෙලි දෙලෙන් කටයුතු කරමින් ඒ අකුසල් කරමින්, සතුන් මරමින්, හොරකම් කරමින්, කාමිත්‍යාචාරයේ හැසිරෙමින්, රහමෙර පානය කරමින් කටයුතු කරනවා. ඉතින් එතකොට ආලෝකයෙන් අඳුරටයි ගමන් කරන්නේ. Tamanට කලින් තිබුණා මේ පෙර කුසල ශක්තිය නිසා ලැබිච්ච හොඳ ප්‍රභාවත් ජීවිතයක්. හැබැයි නමුත් දැන් වර්තමානයේ කරන්නේ අඳුරට යන කටයුතු තමයි කරන්නේ. අන්න ඒ වගේ ආලෝකයෙන් අඳුරට යන පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා බුදුහාමුදුරුව කියනවා. ඒ වගේමයි තවත් පිරිසක් ඉන්නවා ආලෝකයෙන් ආලෝකයට ගමන් කරනවා. ඒ අය උපදිනකොට බොහොම පොහොසත් තැනක ඉපදලා ඉන්නවා, වත් පොහොසත්කම් තියෙනවා, ಗುಣ නුවණ තියෙනවා. ඒ වගේමයි හොඳ උසස් කුලයක සමාලාට ඉපදලා තියෙන්නේ. ඒ තමන්ට ලැබිලා තියෙන වත් පොහොසත්කම්, ඒ හැකියාවන්, කුසලතාවයන්, ඒ උසස් තැන් මේ කිසිවක් අනුන්ව තලාපෙලන්න පාවිච්චි කරන්නේ නැහැ. තමන්වත් ආගාදයට ඇදගන්න, ඇදලා දාන්න පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට තව තව තමන්ගේ තියෙන ශ්‍රද්ධාව වර්ධනය කරගන්න, තමන්ගේ මේ දැනට තියෙන නුවණ තව තව වර්ධනය කරගන්න, තවදුරටත් තමන්ව කුසලයෙන් පෝෂණය කරගන්න, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් තව තව වර්ධනය කරගන්න ඒ අය උත්සාහන්ත වෙනවා. ඉතින් අන්න ඒ අය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන පිරිසක් වශයෙන්. ඒ නිසා පින්වත්නි, අපිත් තේරුම් ගන්න වටිනවා අපි කොයි ගොඩේද දැන් ඉන්නේ කියලා. එහෙනම් අපි මෙන්න මේ කොටස් දෙකක, ඒ කියන්නේ අඳුරේ ඉඳලා ආලෝකයට යන පිරිසක් හෝ ආලෝකයේ ඉඳලා ආලෝකයට යන පිරිසක් වෙන්න අපි එහෙනම් අදිෂ්ඨාන තබා ගන්න වටිනවා. ඉතින් එතකොට මෙන්න මේ ලෞකික සම්මා දිට්ඨියේදී බුදුරජාන් වහන්සේ පැති කීපයක් අපිට දේශනා කරනවා. ඒවා කෙරෙහි අපේ අවධානය යොමු වෙන්න අවශ්‍යයි. ඉතින් එතකොට ලෞකික සම්මා දිට්ඨියක තියෙන ඒ කර්මය, කර්මඵලය ඇදහිම විශේෂයෙන්ම මතු කළා දීලා, ඊට පස්සේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කෙරෙහි අපි තුල යම් කිසි බලාපොරොත්තුවක් දැල්වලා බුදුරජාන් වහන්සේ මේ ලෞකික සම්මා දිට්ඨිය දේශනා කරලා තියෙනවා. ඉතින් අපිත් මේ කරුණ කාරණා තේරුම් අරගෙන අපේ ජීවිතවලට මේ භාගතුන් වහන්සේ පෙන්වන මාර්ගය තවදුරටත් ඇති කරගෙන, ඒකෙන් යම්සි ආලෝකයක් ලබාගෙන, ගුරුහරුකමක් ලබාගෙන අපේ ජීවිතත් සත්පුරුෂ භූමියක පිහිටුවා ගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි.